අපි පසුගේද අපේ වැඩසටහනෙන් කතාබහ කළා මේ වසරේ ෆෝබ්ස් 30 under 30 ඒෂියා වර්ගීකරණයට ඇතුළත් වුණු ශ්‍රී ලාංකිකයෙක් වන බිමන් ලියනගේ සමගින් මෙවර මේ වර්ගීකරණයට ඇතුළත් වන්නට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට හැකියාව ලැබී තිබෙනවා. අනෙකුත් ශ්‍රී ලාංකිකයා තමයි තරුණ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක්, එහෙමත් නැත්නම් පර්යේෂකයෙක්, විශේෂයෙන්ම තරුණ ක්‍රියාකාරිකයෙක් වන රකිත මාලේවනටත් හැකියාව ලැබී තිබෙනවා මේ ෆෝබ්ස් 30 under 30 ඒෂියා කියන වර්ගීකරණයට ඇතුළත් වන්නට. අද අපි මේ කතාබහ කරන්නට සූදානම් වන්නේ රකිත සමගින්. රකිත මේ මොහොතේ අපත් සමග සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකාවේ සිට. රකිත අයිබෝන්.
අයිබෝන්.
රකිත සමඟ අපි මීට පෙරත් මේ වැඩසටහනෙන් කතාබහ කර තිබෙනවා. නමුත් අපි අද මේ කතාබහෙන් පළමුවෙන්ම දැනගන්නට කැමති රකිත, විශේෂයෙන්ම මේ ෆෝබ්ස් 30 under 30 ඒෂියා කියන වර්ගීකරණය සුවිශේෂී වර්ගීකරණයක්. මේ වර්ගීකරණයට ඇතුළත් සිටින්නේ ලොව තරුණ, විශේෂයෙන්ම පර්යේෂණ අංශයේ නවනිපැයුම්කරුවන්ගේ අංශයේ සුපිරිතමින්. ඔබට මේ වර්ගීකරණයට ඇතුළත් වීමට හැකියාව ලැබීම ගැන ඔබගේ අදහස් දැනගන්නට කැමති පළමුවෙන්ම රකිත.
ඇත්තටම ෆෝබ්ස් 30 under 30 ඒෂියා කියන වර්ගීකරණය යටතේ හෙල්ත් කෑ ඇන්ඩ් සයන්ස් කියන සෙක්ටර් එකත් යටතේ තමයි මම මගේ නම ඇතුළත් වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් සතුටුයි ඇත්තම කිව්වොත්, මොකද මම ඒ හෙල්ත් කෑ ඇන්ඩ් සයන්ස් කියන කැටගරි එකට අමතරව තවත් කැටගරි එකක නම යෝජනා වෙලා තිනවා. ඒ තමයි, ඒ කියන්නේ එතන තියෙනවා ෆෝබ්ස් 30 under 30 ඒෂියා කියන වර්ගීකරණය අපිට අංශ 10ක් යටතේ එයාලා වර්ගීකරණය කරලා තියෙනවා, එකංශයෙන් 30 දෙනෙකු බැගින් වගේ. එතකොට මම තවත් වර්ගීකරණයක් යටතට වැටලා තියෙනවා. ඒ තමයි ඒ සියලුම අංශ යටතේ සිටින ලාබාලතම කට්ටියකින් එක්කෙනෙක් විදිහට මම තේරලා තියෙනවා. ඉතින් ගොඩක් සතුටුයි, මොකද පොඩි වයසකදී මම තම මගේ ප්‍රථම උපාධිය හදාරනවා. ඉතින් ඒ වගේ වයසකදී ලෝකයේ ඉන්න දැවන්ත, දැනට ගොඩාක් ප්‍රොෆෙෂනල් විදිහට රිසර්ච් කරන, ඒ වගේම ගොඩක් ලොකු වැඩ කරන කට්ටිය අතරේ මගේ නමත් යෝජනා වීම පිළිබඳව ගොඩක් නිහතමානීව ගොඩක් සතුටු වෙනවා.
විශේෂයෙන්ම රකිතගේ නම අපිට පළමුවෙන්ම අහන්න දකින්න ලැබෙන කාරණයක් තමයි මේ HIV සඳහා ඔබ යම්කිසි ආකාරයකින් ප්‍රතිකාර කළ හැකි ක්‍රමවේදයක් සඳහා ඔබ විසින් පර්යේෂණ ආරම්භ කරනු ලබනවා. අපි දැනගන්නට කැමති දැන් මේ ෆෝබ්ස් 30 under 30 ඒෂියා කියන වර්ගීකරණයට ඔබගේ නම ඇතුළත් වීමට පසුබිම් වන වටපිටාව පිළිබඳව තොරතුරුත් රකිත.
ප්‍රධාන හේතුවක් තමයි මගේ පර්යේෂණ කටයුතු, විශේෂයෙන් මම HIV AIDS සඳහා සිදු කරන ලද වෛද්‍ය පර්යේෂණය. ඉතින් ඊට අමතරව ප්‍රධාන වශයෙන්ම මේ සඳහා බලපාපු අනෙක් කාරණය තමයි, මම දැනට සමාජයේ ක්‍රියාකාරී යූත් ඇක්ටිවිස් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඒකෙදි මගේ මට තියෙන ඕර්ගනයිසේෂන්ස් දෙකක්, එකක් තමයි යුනයිටඩ් යූත් කන්සෝර්ටියම්, අනිත් එක තමයි ආයිඩියා නෙට් ශ්‍රී ලංකා. ඉතින් මේකෙදි ගොඩක් වෙලාවට ෆෝබ්ස් 30 under 30 ඒෂියා වර්ගීකරණය සඳහා බලපෑවේ ආයිඩියා නෙට් ශ්‍රී ලංකා කියන අදහස සහ මගේ ඒ ඕර්ගනයිසේෂන් එක. ඉතින් ආයිඩියානෙට් ගැන කතා කරනකොට, ආයිඩියානෙට් ශ්‍රී ලංකා කියලා කියන්නේ ලංකාව තුළ විද්‍යා පර්යේෂණ හා නව නිපැයුම් කියන දේ ලංකාවේ ඉන්න පාසල් ශිෂ්‍යයන් අතරේ ප්‍රචලිත කරන්න හදපු ඕර්ගනයිසේෂන් එකක් තමයි ආයිඩියානෙට් ශ්‍රී ලංකා කියන්නේ. ඉතින් ඒ තුලින් කරපු සමාජ සේවය සහ ඒ පාසල් සිසුන්ට ලංකාවේ ඒ කරපු සේවය උදෙසා තමයි මම හිතන්නේ විශේෂයෙන්ම මේ ෆෝබ්ස් 30 under 30 ඒෂියා වර්ගීකරණයට 2017 වර්ෂයේ මගේ නම යෝජනා වෙලා තියෙන්නේ.
රකිත, දැන් අපි මීට පෙර ඔබ සමගින් කීප විටක් කතාබහ කළා තිනවා. එහෙදී අපි කතාබහ කරපු කාරණා තමයි ඔබ විසින් සිදු කරන ලද පර්යේෂණ, විශේෂයෙන්ම මේ HIV AIDS රෝගය මර්ධනය කිරීම සඳහා ඔබ විසින් සිදු කරන ලද පර්යේෂණ පිළිබඳව අපි කතාබහ කළා. දැන් ඔබ මේ කාරණය පර්යේෂකයෙක් විදියට ඔබගේ චරිතය පර්යේෂණවලට පමණක් සීමා කරන්නේ නැතුව ඔබ ඒ කාරණය දැන් සමාජය දැනුවත් කිරීම, ඒ වගේම තරුණ ක්‍රියාකාරකයෙක් වශයෙන් ඒ සඳහා ඇති අභියෝග ජය ගැනීම ආදී කාරණාවලට ව්‍යාප්ත කරලා තියෙනවා. අපි දැනගන්නට කැමති රකිත, මේ පිළිබඳව තොරතුරුත්, ඇයි ඔබ මේ ආකාරයෙන් මේ පර්යේෂණවලට සීමා නොවි මේ සමාජය දැනුවත් කිරීම කියන කාරණයටත් යොමු වී තිබෙන්නේ?
ඔව්, ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි අපි වෛද්‍ය පර්යේෂණ අතින් ගත්තාම මම ගොඩක් වෙලාවට කැන්සර් සහ HIV කියන දෙක තමයි පදනම් කරගෙන තමයි මගේ පර්යේෂණ කටයුතු කරන්නේ. ඉතින් අපි විශේෂයෙන්ම HIV ගැන කතා කරලොත් ලංකාවේ තියෙන සමාජ තත්ත්වයත් එක්ක ගොඩක් වෙලාවට HIV ආසාදිත පුද්ගලයෝ ගොඩක් වෙලාවට දුක් විඳින්නේ HIV කියන වෛරස් එක හින්දා ඇඟ ඇතුලේ සිද්ධ වෙන ඒ ක්‍රියාකාරීත්වය හේතු කොටගෙන පමණක් නොවේ. මොකද ලංකාවේ ගොඩක් ස්ටිග්මා ඇන් ඩිස්ක්‍රිමිනේෂන් කියන දේ ගොඩක් වැඩි. මොකද ලංකාවේ අපේ තියෙන ඒ සාම්ප්‍රදායික වාතාවරණයත් එක්ක අපි දන්නවා පහුගිය කාලේ වුණත් අපේ ලංකාවේ ඊළමයි HIV ආසාදිත පුද්ගලයන්ගේ කුඩා දරුවන්ට කොච්චරනම් අසාධාරණකම් ලංකාවේ වුණාද කියලා. ඉතින් මේ වගේ වාතාවරණයක් යටතේ ඇත්තම කිව්වොත් ගොඩක් වෙලාවට මේ මිනිස්සු ගොඩක් දුක් විඳින්නේ මේ සමාජයේ සිටින අපේ අනිත් පුද්ගලයන් ඒ ක්‍රියාකලාපයේ හේතු. මොකද අපි දන්නවා HIV වගේ රෝගයක් හැදුනහම ගොඩක් මානසික තත්ත්වයක් තියෙනම පුද්ගලයෝ ගොඩක් වෙලාවට වැටෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී මේ විදිහට සමාජයේ අනිත් පුද්ගලයන් විසින් මානසිකත්වය ගැන වැඩි හිතන්නේ නැතුව තවදුරටත් ප්‍රෙෂර් කරද්දී ඒ මිනිස්සුන්ට ගොඩක් අමාරුයි ජීවත් වෙන්න. ඒත් එක්කම විශේෂ කාරණේ තමයි ලංකාවේ ඒ අපේ සාමාන්‍ය ජනතාව ඒ අනවශ්‍ය විදිහට ඒ HIV ආසාදිත ජනතාවට ප්‍රෙෂර් කරන්නේ නැත්නම් කටෑම් සිදු කරන්න ප්‍රධානතම හේතුව තමයි ඔවුන්ගේ නොදැනුවත්කම. මේ රෝගය පිළිබඳ හෝ රෝගය ව්‍යාප්ත වන ආකාරය පිළිබඳ හෝ ගොඩක් වෙලාවට අපි ගත්තාම අපිට දකින්නට ලැබුණ සමාජයේ අපේ දේශපාලනයේ තත්ත්වයන් යටතේ ගත්තාම උනත් ඉහළ ස්ථානවල සිටින පුද්ගලයන්ට පවා දැනුමක් නැහැ. ඉතින් අපිට ඒ වගේ තත්ත්වයක් යටතේ සාමාන්‍ය ජනතාවට ඒ පිළිබඳ දැනුමක් තියෙනවාද දැනුමක් ලැබිලා තියෙනවාද කියන එක ප්‍රශ්නයක්. මේ නොදැනුවත්කම හින්දා ගොඩක් වෙලාවට රෝගය ව්‍යාප්ත වෙනවා. ඒ වගේම මේ ස්ටිග්මා ඇන් ඩිස්ක්‍රිමිනේෂන් කියන දේ ගොඩක් වෙලාවට වැඩි වෙලා තියෙනවා සමාජයේ. ඉතින් මට ඒ තුලින් ඕන උනේ අනිවාර්යයෙන්ම අපිට රෝගයකට පිළියම් සොයන එක වැදගත් තමයි. නමුත් ඒකට සමහරකට අපිට ටික කාලයක් යනවා. ඊට පස්සේ ඒක ඩිවලොප් කරන්න අපිට ගොඩාක් ලොකු මෙකනිසම් එකක් තියෙනවා. ඉතින් ඒ අතරතුර අපිට සමාජයේ ඒ රෝගය හැදෙන්නේ නැති වෙන්න යම්කිසි පුද්ගලයකට හැදෙන්නේ නැති වෙන්න වැඩ කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඉතින් ඒකින්ද මට ගොඩක් ඕනුණා ඒ පිළිබඳවත් මිනිස්සුම දැනුවත් කරන්න. ඒක හින්දා තමයි මම ගොඩක් වෙලාවට ඒ මානසිකත්වය යටතේ තමයි මට අනිවාර්යයෙන්ම ඕනුනේ සමාජ සේවය පැත්තට යමු වෙන්න සහ ලංකාවේ සිටින තරුණ තරුණියන්ට මේ HIV AIDS පිළිබඳව ඒ වගේම ඊට සමගාමීව තියෙන රෝග පිළිබඳව දැනුවත් කරලා ඔවුන්ව දැනුමින් පෝෂණය කරලා මේ රෝගය හැදීම වැළැක්වීම සහ විශේෂයෙන්ම මං කලින් කිව්වා වගේ මේ පිළිබඳව තියෙන සමාජ වැරදි අවබෝධයන් දුරු කරවන්න තමයි මට උවමනා වුනේ. මම ඐඩියා නර්ඩ් ශ්‍රී ලංකා කියන ඕර්ගනයිසේෂන් එක හදන ප්‍රධාන හේතුව තමයි මම මුල් කාලයේදී වෛද්‍ය පර්යේෂණ ක්ෂේත්‍රයට යමු වෙද්දී වයස අවුරුදු 14 අතර කාලයේදී ඒ කාලෙදි ගොඩක් අමාරු වුණා. ගොඩාක් අපහසුතා මැද තමයි ඒ මගේ පර්යේෂණ කටයුතු සිදු කරේ. මම තමයි ලංකාවේ ප්‍රථම පාසල් ශිෂ්‍යයා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් අනුමැතියක් සහිතව වෛද්‍ය පර්යේෂණයක් කරපු. ඉතින් ඒ තත්ත්වයන් ඇතුලේ ඒ ආපු ගමන ඉතාමත් අසීරු ගමනක්. ඉතින් ඒකෙහිඳ ඒ අවස්ථාවෙදි මම දැක්ක ලංකාවේ තවත් විශාල ශිෂ්‍ය පිරිසක් ඉන්නවා. මේ වගේ අවස්ථාවම එයාලට ඉනොවේටිව් ඐඩියාස් ගොඩක් තියෙනවා. ඒ වුණාට එයාලට හරියට මඟ පෙන්වීමක් කියන ලැබෙනවාද කියන එක ඒ ඉනොවේටිව් ඐඩියාස් වලට රිසර්ච් වලට මඟ පෙන්වීමක් ලැබෙනවාද කියන එක ප්‍රශ්නයක් වෙලා තිබ්බ. ඉතින් මට උමනා වුණේ ඔවුන්ට ඒ සුදුසු මඟ පෙන්වීමක් නැති හින්දා මේ වගේ ඕර්ගනයිසේෂන් එකක් ඇති කරලා ඔවුන්ට අවශ්‍ය සියලුම ටෙක්නිකල් නොලෙජ් එක, එතකොට ඔපර්චුනිටීස් ගැන දැනුවත් කිරීම, එතකොට කොහොමද අපි මේ වගේ දේවල් විද්‍යාත්මක ක්‍රමවේදයන් ගැන අවශ්‍ය සියලුම දේවල් ඒ වගේම තමගේ පර්යේෂණ සහ නවනිපයම් කරන්න නිසි තැන්වලට ලංකාවේ නිසි ආයතනවලට යොමු කිරීම වගේ දේවල් කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වෙද්දි අපි වැඩ කටයුතු ගොඩාක් කරගෙන යනවා ලංකාවේ පුරා විසිරලා තියෙන පාසල් ඔස්සේ.
රකිත, අවසන් වශයෙන් තවත් එක් කාරණයක් දැනගන්නට කැමති ඔබට සමුදෙන්නට මත්තෙන්. ඔබ පසුගියදා ස්විට්සර්ලන්තයේ පැවති ගැලන් සිම්පෝසියම් කියන ඉසව්වට සහභාගි වෙන ඔබට අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම ලොව තරුණ නායකින්, වර්තමාන නායකින්, පර්යේෂකින් ආදී ලොව විවිධ ක්ෂේත්‍රවල ප්‍රමුඛතමයන් සහභාගිවන ඉසව්වක් මේ මේ ඉසව්ව පිළිබඳවත් මේ සඳහා ඔබට ලැබුණු අවස්ථාව පිළිබඳවත් අපි තොරතුරු ඔබගෙන් දැනගන්නට කැමැති.
සෙන් ගැලන් සිම්පෝසියම් එක ගැන සඳහන් කරනවා නම් අවංකම කිව්වොත් මගේ ජීවිතයේ ලැබිච්ච ලොකුම අවස්ථාවක්. මොකද මම ඒ සෙන් ගැලන් සිම්පෝසියම් එක සහභාගී වුණේ ලීඩර් ඔෆ් ටුමොරෝ කියන කැටගරි එක යටතේ. ඉතින් එහිදී ගොඩක් මට මගේ අදහස් හුවමාරු කරගන්න හම්බ වුණා එම ලීඩර්ස් ඔෆ් ටුමොරෝ සහ ලීඩර්ස් ඔෆ් ටුඩේ කියන දෙපාර්ශ්ව යටතේම. ඉතින් එහිදී මට හම්බෙන්න අවස්ථාවක් ලැබුණා ලෝකයේ දැවැන්තම ව්‍යාපාරවල තියෙන ඒ ප්‍රධානීන් හමු වෙන ලැබුණා. ඉතින් ඔවුන්ගේ ජීවිත කතා, ඔවුන් ඒ දේවල් ළඟා කරගත්තේ කොහොමද සහ ඔවුන් කොහොමද ඒ බාධකවලට සාර්ථකව මුහුණ දීලා ඔවුන්ගේ ඒ බාධක ජය අරගෙන කොහොමද ඔවුන් අද මේ ඉන්න තත්වයට පත් වුණේ. ඒ වගේම විශේෂයෙන්ම ලීඩර්ස් ඔෆ් ටුමොරෝ කියන යටතේ, මොකද මම තේරුණේ නොලෙජ් පූල් කියන කැටගරි එක යටතේ. ඒ කියන්නේ ඔවුන් විශේෂයෙන්ම විශේෂ ජයග්‍රහණ තියෙන පුද්ගලයන් වෙනම ඔවුන් තෝරනවා. 40ක් මේ සැරේ තෝරලා තිබ්බයි විදිහට ප්‍රධාන වශයෙන් බොහෝමයක් දෙනෙක් සමන්ගේ ප්‍රථමුදා උපාධිය ඉවර කරලා එම්ඒ අපි කියන MSc PhD කරන ස්ටුඩෙන්ට්ස්ලා තමයි ගොඩක් හම්බුනේ. ඉතින් මම එහෙදිත් ලාබාලකම සියලු දෙනා අතර දිම ලාබාලතම පුද්ගලයන්ගින් එක්කෙනෙක් විදිහට තමයි ගියේ. ඉතින් මට මේ වගේ වයසකදී ඒ වගේ එක්ස්පෝෂර් එකක් හම්බුන එක ගැන ගොඩක් සතුටුයි. මොකද මම ඇත්ත වශයෙන්ම කිව්වොත් ලෝකේ මෙතෙක් දැකලා තිබ්බේ නැති දේවල් මට දකින්න අවස්ථාවක් ලැබුණා, අහන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් ඒ ලැබුණු අත්දැකීම මගේ ජීවිතයේ ඉදිරි වැඩ කටයුතු සහ මගේ ඉදිරියට තියෙන වැඩ කටයුතු ප්ලෑන් කරගන්න සහ ඒවා සාර්ථක කරගන්න පාවිච්චි කරන්න මම බලාපොරොත්තු වෙනවා.
හොඳයි, ඒ අප සමගින් කතා බහට එකතුනේ ෆෝබ්ස් 30 under 30 ඒෂියා වර්ගීකරණයට මෙවර ඇතුළත් වෙන්නට හැකියාව ලැබුණු රකිත මාලේ වන රකිත, අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා ඔබගේ ඉදිරි කටයුතු ස්වර ප්‍රකාරයෙන් සාර්ථක වෙන්නට කියලා. SBS ගුවන්විදුලි සමග මේ කතා බහට එක්ුණාට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.